Continue, Sabadi.
Katang. I move item 106, sir.
Honorable Mangala Samaravira, Finance Minister.
Mr. Chairman, I would first like to move a resolution under Section 3 of the Active Liability Management Act No. 8 of 2018 that this Parliament resolves that a sum not exceeding 480 billion may be raised by way of loans in or outside Sri Lanka for such purposes specified in the provisions of the Active Liability Management Act No. 8 of 2018. Mr. Speaker, the Active Liability Management Act No. 8 of 2018, which we shall call for short ALMA from here on, was enacted by the Parliament, as you know, on the 23rd of March last year, with the objective to improve public debt management in Sri Lanka while ensuring the financing needs and payment obligations of the government are met at the lowest possible risk, a possible cost over the medium to long term, consistent with a prudent degree of risk. ALMA enables the government to raise additional funds or contract liabilities over and above the Parliament approved annual borrowing limit as stipulated in the Appropriation Act, subject to the conditions that the funds or liabilities contracted in aggregate should not exceed 10% of the total outstanding debt as at the end of the preceding financial year. Further, such funds or liabilities contracted can be used only for the purpose of refinancing and pre-financing of public debts through liability management. Liability management, Mr. Chairman, is the process of restructuring the outstanding debt portfolio of the government to improve the composition of it and thereby addressing the possible risk arising from servicing of such debt obligations. In fact, at this juncture, I would like to note that in 2018, a resolution was submitted in Parliament under Section 3 of ALMA to raise a sum not exceeding 360 billion for such purposes as specified in ALMA, and this resolution was approved on the 26th of October last year, the very day the infamous constitutional coup took place in Sri Lanka when an illegal government took over the reins of governance for 52 days. However, no funds were raised utilizing this approval, as by that time the ALMA has not been gazetted as required by Section 1. However, the required gazette notification enforcing ALMA was published by an extraordinary gazette number 2102/41, dated 21/12/2018, immediately after the 52-day constitutional crisis was resolved and the legal government was restored. Mr. Chairman, outstanding central government debt as at end of 2018 amounted to ₹11,276 billion, which recorded as 78% as a percentage of GDP. From total outstanding debt, ₹5,531 million, 49%, represent from domestic debt, while 5,745, which is 51%, represent from foreign currency denominated debt. Today, debt service payments for the year estimated at ₹2,079.7 billion, from which 60% is to be incurred for the debt service payments in terms of foreign currency denominated debt. As at 26 June 2019, total actual debt service payments amounted to $1,131.5 billion, including $3,929 million debt service in foreign currency terms. The estimated US dollar requirements for the second half of the year, estimated at $2,079 million approximately, and to meet this liability, actions were taken to raise second ISB for the year 2019, amounts to $2,000 million as of 24th June of this year. Within the given borrowing limit under the Appropriation Act No. 6 of 2019 for the financial year 2019, ₹767.7 billion has been obtained by way of domestic sources, while ₹548.6 billion, equivalent amount, has been obtained by way of foreign sources of financing. This includes international sovereign bond of $2,400 million raised in March 2019, and the foreign financing for development projects amounting to ₹77 billion. In this background, having taken into account the debt maturity structure during the period 2020 to 2029, especially with the continuous maturity of international sovereign bonds between 20 and 29, of about $1,000 to $1,500 million per annum, the Monetary Board of the Central Bank of Sri Lanka has recommended to raise an amount not exceeding ₹480 billion, being 4.26% of the actual outstanding debt, which is ₹11,276 billion as at end 2018, as stated in the annual report 2018 of the Ministry of Finance, which has already been tabled here. And by way of loans in or outside Sri Lanka for such purposes as specified in the provisions of ALMA. It must be noted that the yields in the domestic markets in the recent times have been showing a downward trend and could remain so in the near term, as per analysts. Although the Federal Reserve has not cut rates as expected in its FOMC meeting in June 2019, rates have showed a downward trend. In fact, rates have reduced in comparison to 12 months ago. In this context, given the impact of bunchings, especially in the ISB spectrum, it is prudent, and lenders also feel comfortable, if the government of Sri Lanka is able to access the market when rates are favorable and thereby engage in active liability management activities, which includes prepayments and rollovers. In fact, the recent ISB issuance of $2,000 million at a maturity of both five and 10 years at 6.35% and 7.55% respectively, which was well subscribed, and also with interest rates almost 50 to 30 basic points less than the issuance in March 2019, has indicated that the government of Sri Lanka is able to access funds in the international markets, and that it is also able to do so at a reasonable cost, despite the many challenges it has faced since the Easter Sunday attacks. In fact, this again demonstrates the confidence the international community has about Sri Lanka. It is in this background, Mr. Speaker, Mr. Chairman, that the limits for ALMA needs to be approved by Parliament so as to enable a more prudent management of public finances. Accordingly, the following resolution has been submitted to the Parliament requesting its approval. As the Minister of Finance, as I mentioned at the beginning, resolution under Section 3 of the Active Liability Management Act No. 8 of 2018, that this Parliament resolves that a sum not exceeding ₹480 billion may be raised by way of loans in or outside Sri Lanka for such purposes as specified in the provisions of the Active Liability Management Act No. 8 of 2018. In addition to this, Mr. Speaker, I will also take a few more minutes to present to the House three gazette notifications in line with the budget 2019 following excise duty revisions which was made by the by issuing following orders under the Excise Special Provisions Act number 13 of 1989 and published in the gazette respectively. In fact, the gazette notification number 213/9 dated 5th March 2019 as a revenue proposal in the budget 2019, the excise duty on passenger motor vehicles with engine capacity less than 2000 cc three wheelers and motor bicycles were increased by 15% respectively along with some other aspects, especially excise duty on cigarettes which are more than 60 millimeters was increased by 12% based on the principle of indexation together with a minimum annual revenue increase capturing annual inflation and GDP growth. And also the gazette notification 2114/25 dated March 13th, gazette notification 2114/49 dated March 14th, 2019, and gazette notification 2135/5 dated 13th March 2019. In fact, I will not go take too much of your time or take go into detail of each of these gazette notification, but I just would like to clarify one issue which has been given wide publicity in the newspapers recently. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මම නෑ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නෙමේ අත වශයෙන්ම මේ සිගරට් ගැන කතා කරන නිසා මේ චීන සිගරට් ලංකාවට ගෙනීමට අවසර දුන්නයි කියන දේ සම්බන්ධයෙන් පුවත්පත්වල දැන් සති කිහිපයක් තිස්සේ විශාල වශයෙන් අපි ඒ විවිධ තොරතුරු දකින්නට ලැබුණා. අත වශයෙන්ම පසුගිය අයවැයේදී 2019 අයවැය පසුගිය අප්‍රේල් මාසේ ඉදිරිපත් කරමින් මම කියා සිටියේ ලංකාවට විදේශ සිගරට් ගෙනීම සඳහා අපි බලපත්‍ර කීපයක් ලබා දෙන්නට සූදානම් කියලා. විශේෂයෙන්ම අපි දන්නවා අද මේ මොහොතේ වුණත් අමුණාස්ලා පිටකොටුවට ගියොත් පොටුවට ගියොත් එහෙම නැත්නම් තවත් ඕන තරම් දැන් තියෙනවා මේ වෙනකොටත් ලංකාවේ ඒ විදේශ සිගරට් වලට තහනමක් තිබුණත් ලෝකේ තියෙන ඕනෑම සිගරට්ටුවක් ලංකාවේ අද මිලදී ගන්නට පුළුවන්. බෙන්සන් ඇන් නෙජර්ස්, මාල්බරෝ, ඩන්හිල් විතරක් නෙමෙයි ඉන්දියන් සිගරට් පුළුවන්, චීන සිගරට් මේ අලුත් දෙයක් නෙමෙයි. අද චීන සිගරට් විශේෂයෙන්ම චීනයේ කම්කරුවන් විශාල ප්‍රමාණයක් ලංකාවේ විවිධ ස්ථානවල සේවය කරන නිසා විශේෂයෙන්ම මේ චීන සේවකයන්ට කම්කරුවෝ හැටියටම වෙන්නේ නැති මේ සිගරට් තමන්ගේම පුරුදු සිගරට් එක අවශ්‍යයි කියලා නිල නොවන මාර්ගෝලින් ශ්‍රී ලංකාවට චීන සිගරට් විශේෂයෙන්ම ගලාගෙන එනවා. අත වශයෙන්ම හිටපු චීන තානාපතිතුමා තමයි දවසක් බම කතා කරද්දි කිව්වේ ඇයි ඕගොල්ලන් මේ චීන සිගරට් ලංකාවට ගෙන්නන්නේ නැත්තේ, එහෙම නැත්තම් විශාල මුදලක් ලංකාවට ලංකාවේ රජයට ආදායම අහිමි වෙනවයි කියලා. මොකද මේ සඳහා අර ස්මග්ලින් සිගරට් නිල නොවන මට්ටමේ ගෙනාපු සිගරට් කොහොමද ගේනවා, ඒවා කොහොමත් මෙහෙ තියෙනවා. අනේ ඒ නිසා තමයි අත වශයෙන්ම මම බලාපොරොත්තු වුණේ මේ චීන සිගරට් ගෙනීමට නිල වශයෙන්ම අවසරක් ලබා දීම තුළින් කොහොමත් දැනටමත් ලංකාවේ විශාල වශයෙන් මේ තියෙන චීන සිගරට් වලින් රජයට යම් ආදායමක් ගන්න පුළුවන් කියලා. මොකද රජයක් හැටියට මම හැම වෙලේම බලන්නේ සාමාන්‍ය ජනතාවට තියෙන ඒ බර තව දුරටත් වැඩි කරන්නේ නැතුව මේ රටේ ආදායම වැඩි කරගන්න ක්‍රම අපි හොයාගන්න ඕන. දවසේම රටක් හැටියට අපි තොටුල්ලේ තොටිල්ලේ ඉඳලා සොහොන දක්වා මේ රටේ ජනතාව බලාගන්න. අපි හෝඩියේ පන්තියේ ඉඳලා විශ්වවිද්‍යාලයේ දක්වාම නිදහස් අධ්‍යාපනය ලබා දෙනවා. ඊට පස්සේ රැකී රක්ෂා ලබා දෙන්නේ උපාධිධාරීන්ට අපි මැදිහත් වෙනවා. ඊට පස්සේ කවුරුහරි රෝගාතුර වුණොත් ලෝකේ තියෙන හොඳම සෞඛ්‍ය සේවාවක් නිදහස් සෞඛ්‍ය සේවාවක් අද අපි ලංකාව තුළ ඇති කරලා තියෙනවා. මේ අවුරුදු පහ තුළදී ඒකේ තියෙන වරප්‍රසාද තව තවත් පුළුල් කරලා තියෙනවා. අද ඇස්වල ලෙන්ස් වෙන්න පුළුවන්, ස්ටෙන්ට් හෘදාබාධිතයන්ගේ ස්ටෙන්ට් වෙන්න පුළුවන්, පිළිකා රෝගීන්ගේ බෙහෙත් වෙන්න පුළුවන්. හැම දෙයක්ම වගේ නිකන් දෙන්නේ. හැබැයි නිකන් දෙනකොට අනිත් පැත්තෙන් අපේ ආදායමත් වැඩි කරගන්න ක්‍රම හොයන්න ඕන. ආදායම වැඩි කරගන්නවයි කියන්නේ සාමාන්‍ය ජනතාවගෙන් ගහන බද්ධ වැඩි කිරීම නෙමෙයි. ඇත්ත වශයෙන්ම සාමාන්‍ය ජනතාවගේ බද්ධ පසුගිය කාලේ බදු අය කිරීමේ සීමාවත් ඉහළට නැම්මේ. තවත් වැඩිපුර ප්‍රමාණයක් අද බදු ගෙවන්න ඕනේ නෑ. නමුත් අපේ රටේ ආදායමෙන් 82%ක්ම ලබා ගන්නේ වක්‍ර බදුවලින්. ඍජු බදු ගෙවන්නේ 18%ක් වැනි ඉතා කෙටි මුද ප්‍රමාණයක්. හැබැයි මං සතුටුයි කියන්න මේ වසරේ ඉඳලා ඍජු බදු ප්‍රමාණයක් ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් ක්‍රමක්‍රමයෙන් වැඩි කරගන්නවා. මේ අපි බදු වැඩි කරගන්නේ දුප්පතාගෙන් බදු ගහලා නෙමෙයි. මෙතෙක් කල් විශාල මුදල් හොයාගෙන බදු නොගෙවන ගෙවන්න පුළුවන් අයගෙන් බදු අය කරගෙන, විශේෂයෙන්ම දොස්තර මහත්වරු ඉන්නවා, නීතිඥවරු ඉන්නවා, ආකිටෙක්ස්ලා ඉන්නවා, නිල නොවන මට්ටමෙන් විශාල වශයෙන් සල්ලිහප්පු කරනවා. අනේ ඒ අයගේ බදු අපි පස්සේ ගිහිල්ලා හරි හොයාගෙන ගිහිල්ලා හරි වගකියුතු දියුණු රටවල කරනවා වගේම ඒ අයගෙන් බදු ගන්න ගමන්ම අනිත් පැත්තෙන් වක්‍ර බදු ක්‍රමානුකූලව ඍජු බදු ක්‍රමානුකූලව වැඩි වෙන ගමන් වක්‍ර බදු, ඒ කියන්නේ සාමාන්‍ය දුප්පතාගේ වෙන වැත් බද්දත් ක්‍රමානුකූලව අඩු කිරීමයි මගේ ප්‍රතිපත්තිය. ඇත්ත වශයෙන්ම මේ ක්‍රමය තුළ අපි ඉදිරියට ගියොත් මම විශ්වාස කරනවා 20-22 විතර වෙනකොට 15% වැත් බද්ද තවත් 2%කින් විතර අඩු කළා ඒ සහනයත් සාමාන්‍ය ජනතාවට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මම මීට වඩා දීර්ඝව කතා කරන්නේ නැහැ. නමුත් ආදායම් නව ආදායම් සොයා ගන්න හදනකොට හැම දෙයක්ම හරස් කපන්න සමහරු හදනවා. ඒ වගේම ලංකාවේ සිගරට් කර්මාන්තයට ඒකාධිකාරියක් තියෙනවා. මේ ඒකාධිකාරිය තියාගෙන ඉන්න අයත් සිගරට් විරෝධීන්ට සල්ලි දෙනවා, පත්තරවලට සල්ලි දෙනවා, වෙනත් ඒ අයට තරංකාරී තත්ත්වයක් ඇති කරන්න පුළුවන් අයට විරුද්ධව විවිධ ව්‍යාපාර කරන්න. ඒ නිසා ඒ ගැනත් අපි සැලකිල්ලට ගනිමින් මෙම යෝජනා කීපය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මගේ වචන සල්පය අවසන් කරනවා.
Thank you very much. Honorable Kabir Ghasim.
අර කාර්ක සභා සභාපතිතුමනි, ප්‍රථමයෙන්ම මගේ අදහස් ඉදිරිපත් කරන්න කලින් ගරු කථානායකතුමා මූලාසනේ නොහිටියත් එතුමාට අමරපුර නිකායෙන් ලැබුණු විශේෂ ඒ සාදු ජන ප්‍රසාදිනී ලංකා පුත්‍ර ගෞරව සම්මානය පිළිබඳව මේ අවස්ථාවේදී අපේ ප්‍රසාදය සහ ගෞරවය මා දක්වන්න කැමැති. කථානායකතුමා මේ රටේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එතුමා සංකේතයක් වශයෙන් පහුගිය වසරේ කටයුතු කරපු ආකාරය මුළු ලෝකයටම ආදර්ශයක් බවට පත් වුණා වගේම එතුමා ජාතිය ආගම වෙනුවෙන් කරන කැපවීම පිළිබඳව විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ. ඒ නිසා එතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපේ ගරු කාර්ක සභා සභාපතිතුමනි, මහා මාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ අද I move item number 1 and ඒ අනුව මම විශේෂයෙන්ම කියන්න කැමති අපේ අමාත්‍යංශය පහුගිය වසර කීපයක් තුල අපිට ලැබෙන ප්‍රතිපාදන වලින් 100%ක්ම අපට වියදම් කරන්න හැකි වෙලා තියෙනවා. එහෙම නැත්නම් 100% නෙවෙයි අපි ඊටත් වඩා අතිරේක ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශයෙන් විටින් විට ලබාගෙන සෑම අවුරුද්දකම ඉතාම කාර්යක්ෂමව අමාත්‍යංශය වැඩ කරලා තියෙනවා. 2018 වසර ගත්තම 2018 වසරෙත් අපට ලබා දුන්න ප්‍රතිපාදන මදිවීමක් නිසා අපි රුපියල් බිලියන 30ක පරිපූරක ප්‍රතිපාදනයක් ඉල්ලලා තිබුණා. එය මුදල සම්මත වීම අනුමත වීම සඳහා පාර්ලිමේන්තුවට දාලා තියෙද්දි තමයි ඔක්තෝබර් මාසේ 26 වෙනිදා 2018 වසරේ අපේ රට තුල ඇතිවෙච්ච ඒ සිදුවීම නිසා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇතිවෙච්ච නිසා අපට ඒ මුදල් අනුමත කරගන්න බැරි වුණේ. ඒ හේතුව නිසා 2018 දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට අපේ නොගෙවූ බැඳීම් වටිනාකම රුපියල් බිලියන 55කට ආසන්න වුණා වගේම එහින් දේශීය අරමුදල් බිලියන 24ක් වගේම විදේශ අරමුදල් බිලියන 31කට ආසන්න මුදලක් එකතු වුණා. ඒක විශේෂයෙන්ම ගිය ඔක්තෝබර් මාසේ ඇතිවෙච්ච ප්‍රශ්නය විපක්ෂය විසින් වැරදි විදියට ආණ්ඩු බලය හොරෙන් අල්ලගන්න ගිය එක නිසා රටේ ප්‍රශ්න ගොඩක් ඇති වුණා වගේම අපේ අමාත්‍යංශයටත් ඒක සිදු වුණා. අපිට බිල්පත් ගෙවා ගන්න බැරි වුණා. අපි ඉදිරිපත් කරපු පරිපූර්ණක ඇස්තිමේන්තු අනුමත කරේ නැහැ. මිනිසුන්ගේ පාරවල් හදන්න බැරි වුණා. පන්සල්වල පාරවල් හදන්න බැරි වුණා. ගම්වල පාරවල් හදන්න බැරි වුණා. මේ ඔක්කොම හිර වුණා. ඒ නිසාම තමයි අපිට සිදු වෙලා තියෙන්නේ අද මේ පරිපූර්ණක ඇස්තිමේන්තුවක් ඉදිරිපත් කරන්න. 2019 වාර්ෂික ඇස්තිමේන්තුවේ මුළු අවශ්‍යතාවයක් ගත්තම මේ වසරේ අපට විශාල මුදලක් ඕන වෙලා තිබුණා. මේ ආණ්ඩුව විශාල සංවර්ධන වැඩසටහනක් කරද්දී අපට බිලියන 522ක වගේ මුදලක් ඕන ඇත්තටම ඔක්කොම ටික සම්පූර්ණ කරන්න. ඒත් ඒක ප්‍රායෝගික නැහැ කියලා අපි දන්නවා. භාණ්ඩාගාරයෙන් එච්චර ලොකු මුදලක් ඉල්ලන්න බෑ. ඒ නිසා අපි බිලියන 228යි ඉල්ලුවේ. මේ වසරට ඒ බිලියන 228 අපිට ලබා දුන්නේ ඒ බිලියන 228ෙන් අපිට බිලියන 175යි ලබා දුන්නේ. එතකොට ඒ බිලියන 175ත් වගේම මුදල් ඇමතුමාට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපේ රන්මාවත් වැඩසටහනට වෙනම තව බිලියන 10ක් ලබා දුන්නා. එහින් අපද අද රට පුරාම අපි වැඩ කරගෙන යනවා. එනිසා මේ ප්‍රශ්න නිසා මේ මුදල් ප්‍රමාණය මහමාර්ග අමාත්‍යංශයෙන් මේ අවුරුදු 5 තුළ විශාල ව්‍යාපෘති රාශියක් ආරම්භ කරලා තියෙනවත් එක්කම මේවා මැද හරියේ එක්කෝ සම්පූර්ණ කරන්න ඕනේ. එහෙම නැත්නම් නැවත අලුත් ව්‍යාපෘති ආරම්භ කරන්න ඕනේ. ඒ වගේ මේවා නවත්තන්න බැරි නිසා අපි හරියට ප්‍රමුඛත්වයේ තෝරාගෙන අපි මේ පරිපූර්ණක ඇස්තිමේන්තුව ඉදිරිපත් කරනවා. මම මේ ඉහත කියපු කරුණු මත අපට පරිපූර්ණකයක් ඉදිරිපත් කිරීමට සිදු වුණා වගේම අපට මේ මුළු අවශ්‍යතාවය පරිපූර්ණකයක් ඇටියට බිලියන 184ක් ඇත්තටම ඕනේ වුණාට අද අපි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව අපි භාණ්ඩාගාරයටත් තියෙන ප්‍රශ්න තේරුම් අරගෙන අපි ඒක බිලියන 65කට සීමා කරලා තියෙනවා. මං කියන්න කැමති කාර්ක සභා සභාපතිතුමනි මේ බිලියන 65ම ගත්තම භාණ්ඩාගාරයට කිසිම වරක් ඇති වෙන්නේ නැහැ. භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දීම සඳහා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ මුදල් ගත්තම මේකේ බිලියන 65න් බිලියන 62මාරක්ම විදේශ ගෙවීම් සඳහා ඇලෝකේෂන් එක ලබා ගැනීම සඳහා විශේෂයෙන්ම. එතකොට අපට ඒක අපේ දේශීය ගෙවීම් වලට බිලියන 2මාරක් පමණයි මෙතන ඇතුළත් වෙන්නේ. ඒ බිලියන 62මාර ගත්තම මේ මම ව්‍යාපෘති කීපයක් කියනවා නම් දකුණු අධිවේගී මාර්ග දීර්ඝ කිරීමේ ව්‍යාපෘති අංශ 1 2 3 4 සහ ඒකේ උපදේශක සේවාවන් පිළිබඳව බිලියන 46ක් ඕනේ වෙනවා. එතකොට OCH 3ට බිලියන 6ක් ඕනේ වෙනවා. ඊළඟට ඉඟුරුකඩ හන්දියේ සිට වරාය දක්වා කුළුණු මත ඉදිකරන මාර්ගය සඳහා බිලියන 3.5ක් ඕනේ වෙනවා. සහ තව ව්‍යාපෘති කීපයකට ඉතුරු මුදල ඕනේ. ඒතොර ඒවා ගත්තම ඕවා ඔක්කොම ප්‍රධාන ව්‍යාපෘතිවල විදේශ ගෙවීම් වලට කරන ලද ඉල්ලීම් කියන එක මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මේ හැම සතයක්ම මේ රටේ ලොකු ව්‍යාපෘති වගේම ලොකු වැඩසටහන් වලට හරි ආකාරව අපි ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙනවා කියන එක මම මතක් කරන්න කැමතියි. ගරු තාරක සභා සභාපතිතුමනි, ඒ වගේ මම කියන්න කැමති අපේ ජාතික මහමාර්ග ජාලය යටතේ සමස්ත කිලෝමීටර් ප්‍රමාණය 12,379ක් තියෙනවා. එයින් පළාත් සභා ග්‍රාමීය පාරවල් ප්‍රමාණයකුත් තියෙනවා. මේ ඔක්කොම අපි අපේ පාරවල් විතරක් නෙවෙයි, අද අපට සිද්ධ වෙලා තියෙනවා පළාත් සභා පාරවල් වගේම ග්‍රාමීය පාරවල් පවා අපට නඩත්තු කරන්න, ප්‍රතිපාදන ආයෝජනය කරන්න. ඒ වගේම ලොකු ව්‍යාපෘති කරද්දී අපි මෙතෙන්ට පල්ලෑ මට්ටමටත් ගිහිල්ලා තියෙනවා. 2019 අපි බිලියන මේ වසරට බිලියන 175ක් ලබා ගත්තට ඇත්ත වශයෙන්ම අපට තව මුදල් ඕනේ වෙනවා. මොකද අපිට තව වැඩ කරන්න පුළුවන්. අපට ඇත්තටම රන්මාවත් වලින් මුදල් ලැබෙතුමා බිලියන 10ක් දුන්නා වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාසේ තව රන්මාවත් වැඩසටහනට මුදල් තව මුදල් ප්‍රමාණයක් එතුමාගෙන් ලබා ගන්න. මොකද අපි මේ රන්මාවත් වැඩසටහන පටන් ගන්නේ විශේෂයෙන්ම පහුගිය කාලේ මෙහි අපේ රටේ ලොකු ව්‍යාපෘති කරනවා කියලා මහමාර්ගයෙන් කරා. නමුත් ප්‍රමුඛත්වය හඳුනාගත්තේ නැහැ. මධ්‍යම අධිවේගී මාර්ගය අත්‍යවශ්‍යයි මේ රටේ ආර්ථිකය ගොඩනගා ගන්නට අවශ්‍යම ව්‍යාපෘතියක්. එහෙම තියෙද්දී දකුණු අධිවේගී මාර්ගය ඉවර වෙලා මාතර දක්වා එතනින් එහාට දකුණු අධිවේගී මාර්ග දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියක් කරන්න ඉලක්ක කරා. මධ්‍යම අධිවේගී මාර්ගය පටන් ගන්න ඉස්සර අපි දැනගන්න ඕනේ කොහෙද අපේ මුදල් පළමුවෙන්ම දාන්න ඕනේ කියලා. නමුත් දකුණු අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය අපි නැවැත්තුවේ නැහැ. ඒක දාලා තිබුණා අපි ඒකත් කරනවා මධ්‍යම අධිවේගී මාර්ගයත් කරනවා. එතකොට හම්බන්තොට දිස්ත්‍රික්කය ගන්න කමක් නැහැ දිස්ත්‍රික්කයක් හැදුවාට. නමුත් රටට අවශ්‍ය දේ ඒ වෙලාවට අවශ්‍ය දේ කරන්න ඕනේ. එහි හම්බන්තොට කැලෑවල් මැද ගැහුව අධිවේගී මාර්ග, ඒ වගේම අධිවේගී මාර්ග වගේ ගුවන් පාලම් තන්නිකර කැලෑවල් මැද ගහලා තියෙන්නේ. දැන් ඒ පාරවල් වල කවුද යන්නේ? හම්බන්තොට කැලෑවල් වල ගහපු ඒ අධිවේගී මාර්ග වල එක්කෝ මීහරක් යනවා ඒවා වල, එහෙම නැත්නම් මිනිස්සු වීවේලනවා. මොකද ඒකේ වාහන යන්න නැහැ. ඊයේ එක්කෙනෙක් ඒ පැත්තෙන් ආපු එක්කෙනෙක් මට කිව්වා එයා කිලෝමීටර් 30ක් විතර ගියාලු එක මෝටර් සයිකලයක්ලු දැක්කේ. අපරාධේ. එතකොට මේ රටේ අවශ්‍ය තැනට මුදල් ටික දැම්මේ නැහැ. ඉතින් මේ ඔක්කොම දිහා බලලා තමයි අපිට මේ අවුරුදු 4-5 මේවට මේ අඩුපාඩු වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ. අපි ඊට අමතරව අපි දැන් මේ ව්‍යාපෘති හරියට බලාගෙන අපි මුදල් ආයෝජනය කිරීමට ආරම්භ කරලා තියෙනවා. අපි රන්මාවත් කියන ව්‍යාපෘති ආරම්භ කරා. අපි හිතන්නේ පාරවල් කියන්නේ කෙලින්ම යකඩ වලින් කොන්ක්‍රීට් වලින් විතරක් සිමෙන්ති වලින් කරන දෙයක් නෙවෙයි. මේවා සාමාන්‍යයෙන් සමාජ අවශ්‍යතාවයක්. හැම මිනිහෙක්ම පාරක් පාවිච්චි කරනවා. සමහර විට ගම්වල පාසල්වල දරුවන්ට පාසල් යන්න බෑ. සපත්තු කුට්ටම අතේ අරගෙන තමයි බා ඉන්නේ. දෙමව්පියන්ට වැඩට යන්න බෑ. පන්සලේ හාමුදුරුවන්ට බණක් කියන්න යන්න බෑ. ගමේ පාරවල් හදලා නැහැ. ඒ නිසා මේවර හැම මැතිවරණ කොට්ටාශයකටම 180,000ක් අපි දාලා තියෙනවා රන්මාවත් යටතේ ඒ ගමේ පාරවල් ටික හදන්න. ඊට අමතරව ආගමික සිද්ධස්ථානවලට, වෙහෙර විහාරවල් වලට, පන්සල් වලට, පල්ලි වලට, කෝවිල් වලට මුදල් වෙන් කරලා දීලා තියෙනවා. මොකද මේ වටේට තියෙන ග්‍රාමීය පාරවල් ටික හැදෙන්න ඕන නිසා. එනිසාම අපි මේක හරියට කල්පනා කරලා මේ ව්‍යාපෘති ව්‍යාප්ත වෙන ආකාරයට අපි වැඩ ආරම්භ කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ගන්න මේ අධිවේගී මාර්ගය ගැන බොහෝ දෙනෙක් කියන මේ ආණ්ඩුව වැඩ කරලා නැහැ කියලා. මහා ලොකුවට මේවා වැඩ කරපු ඒවා පේන්නේ නැහැ කියනවා. ඒ කාලේ රාජපක්ෂ උන්නේ කාලේ තමයි ලොකු ලොකු දේවල් කෙරුවේ කියලා කියනවා.
තිමන් කියන්න කැමති මේක මිත්‍යාවක්නේ. අර කැලෑවේ අධිවේගි මාර්ගය ගැහුවයි කියලා. ඒ මහලොකු වැඩක් සූර්ය වැව ගිහිල්ලා ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ගහලා අලි නටන්න. ඒක ලොකු වැඩක් ඈ. ඉතින් ඔය වාගේ දේවල් කරලා මහලොකුවට කතා කරන මං කියන්නම් අධිවේගි මාර්ග පද්ධතිය ගන්න. රාජපක්ෂ මුන්නගේ කාලේ කරපු අධිවේගි මාර්ග මොකද්ද? එතුමාගේ කාලේ 2003 රනිල් වික්‍රමසිංහ මහත්තයා දකුණු අධිවේගි මාර්ගයට මුල්ගල් තිබ්බා. අපේ කාලේ අපි තමයි ඒ ව්‍යාපෘතියට මුල්ගල් තිබ්බේ. මුල්ගල් තියලා 2005 මේගොල්ලෝ පත් වුණා එක්සත් ජනතා නිදහස් සන්ධානය. 2005 සිට 2015 දක්වා අවුරුදු 11ක් තිස්සේ මොකද කරලා තියෙන්නේ? මං කියන්නම් දකුණු අධිවේගි මාර්ගයක් කරා. ඒ අවුරුදු 11යි කිලෝමීටර් 131යි. පිටටද වටරවුම් පාර එක අංශ එක කිලෝමීටර් 11ක් කරා. OCH පිටට වටරවුම් පාර දෙක අංශ දෙවැනි කොටස OCH දෙක කිලෝමීටර් 8.9යි. කොළඹ කටුනායක අධිවේගි මාර්ගය කිලෝමීටර් 25යි. ඔක්කොම එකතු කෙරුවා නම් කාර්ක සභා සභාපතිතුමනි කිලෝමීටර් 176යි අවුරුදු 11ටම. ඒකත් 2003 තමයි අපි මුල්ගල් තිප්පේ අරකට. තොර කිලෝමීටර් 176යි. අපි දැන් 2015 බලයට ආවට පසුව මේ අවුරුදු 4 ඇතුළ අපි ආරම්භ කරවා දකුණු අධිවේගි මාර්ග දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම වැඩ ආරම්භ කරේ අපේ කාලේ. ඒ කාල පරිච්ඡේදය තුළ කිලෝමීටර් 96යි. මේ අවුරුද්ද අවසන් වෙන්නේ කලින් ඒ ව්‍යාපෘතිය සම්පූර්ණ කරලා ජනතා අයිතියට බාර දෙනවා කිලෝමීටර් 96ම අවුරුදු 4කින්. ඊළඟට OCH 3 කිලෝමීටර් 9.6යි. පටන් ගත්තේ 2015-16. ඒක දැන් හෙට අනිද්දා සම්පූර්ණ කරනවා. එතකොට මධ්‍යම අධිවේගී මාර්ගයේ CP2 දෙවැනි කොටස සම්පූර්ණයෙන්ම අපේ දේශීය කොන්ත්‍රාත්කරුවෝ දාලා කිලෝමීටර් 39ක් අපි මේ අවුරුද්ද අවසානයේදී සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඒක එකතු කරුවම අවුරුදු 3.4 ඇතුළ අපි කිලෝමීටර් 144ක් සම්පූර්ණ කරනවා. එයාලා අවුරුදු 11 කරලා තියෙන කිලෝමීටර් 176යි. එතකොට මං කියන්නේ මේ කතා කරන්නේ වැඩ කවුද වැඩ කරේ නැත්තේ කියලා, මේවා මිත්‍යාවන්. එතකොට කාර්ක සභා සභාපතිතුමනි තව තියෙනවා. අපි දැනට මධ්‍යම අධිවේගී මාර්ගය පළවෙනි කොටස CP1 එකේ කිලෝමීටර් 37ක් දැන් වැඩ ආරම්භ කරලා තියෙනවා. එතකොට ඒකත් වැඩ ආරම්භ කරලා එකතු කෙරුවම ඊළඟට ඉඟුරුකඩේ හන්දියේ සිට වරාය හරහා චෛත්‍ය දක්වා කුළුණු මත හදන අධිවේගී මාර්ගය පෝට් ඇක්සස් කිලෝමීටර් 5.5 ලබන මාසේ අපි මුල්ගල් තියලා වැඩ ආරම්භ කරනවා. එතකොට CP මධ්‍යම අධිවේගී මාර්ගයේ 3වැනි කොටස කිලෝමීටර් 32ක් හෙට අනිද්දා අපි කිවිසුම් අත්සන් කළ වැඩ ආරම්භ කරන්න නියමිත කරලා තියෙනවා. ඊළඟට කැලණිය රාජගිරිය අතුරුගිරිය කුළුණු මත හදන අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 17.5 අපි ඒක දැන් කැබිනට් පත්‍රිකාව මේ සතියේ දානවා. මේ මාස දෙකක් ඇතුළ ඒක වැඩ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට කැලණි පාලම ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය දැන් කරගෙන යනවා. මේ ඔක්කොම ගත්තම කාර්ක සභා සභාපතිතුමනි අපි අර කරපු කිලෝමීටර් 144ට තව කිලෝමීටර් 92ක් එකතු කරුවම කිලෝමීටර් 236ක් මේ අවුරුදු 5 තුළ අපි අධිවේගී මාර්ග විතරක් කරන්න පටන් අරන් ඇති කියලා මම කියන්න කැමතියි. අවුරුදු 11ෙම කිලෝමීටර් 170 ගානයි කරලා තියෙන්නේ. එතකොට අපි අවුරුදු 4ෙන් මේක කරලා තියෙන්නේ. එතකොට බලන්න, මැනලා බලන්න, මේවා අපට කොච්චර ප්‍රශ්න තිබුණාද? නියංග, ගම් වතුර ගැලුවා, ස්වභාවික විපත්, ඒ වගේම අපේ ප්‍රතිවාදින් නැති කරපු මිනිස්යන් විසින් හදාපු විපත් ප්‍රශ්න කොච්චර තිබ්බද? මේ පාර්ලිමේන්තුව බලෙන් ආක්‍රමණය කරලා එළියට දැම්මා. රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා. ඒකටත් ඔරොත්තු දුන්නා. ඉන්පසුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අපි මුහුණ දුන්නා. ඒත් සංවර්ධනය පැත්තෙන් වගේම මානුෂික පැත්ත අපි බලලා සමාජ සංවර්ධනය ගැනත් අපි හිතලා තියෙන්නේ. සමෘද්ධියද, එහෙම නැත්නම් ගෙවල්ද, ඉඩම් ඔප්පුද, ඒවා අමතක කරලත් නැහැ. මේක අංග සම්පූර්ණව අපි වැඩ කරන්න ඉලක්ක කරලා තියෙන ප්‍රශ්නත් එක්ක. තාර්ක සභා සභාපතිතුමනි, ඊට හැර තව වැඩ ගොඩක් තියෙනවා. ගැතඹෙට ගුවන් පාලමක්, කොහුවලට ගුවන් පාලමක්, ඒ වගේම උතුරු නැගෙනහිර ඔබතුමාගේ ප්‍රදේශයේ උතුරයි නැගෙනහිරයි යා කරන කෝකිලයි පාලම අවුරුදු ගණනාවකට පසුව ඒක අපි ක්‍රියාත්මක කරන්න යනවා. ඒක ලෑස්ති හෙට අනිද්ද මුල්ගල් තියන්න. අපි දැන් අත්සන් කරලා ලැහැස්ති ලබන මාසයේ සිට අයිරෝඩ් ව්‍යාපෘතිය මුළු නැගෙනහිර උතුරු පළාතේම පාරවල් 300 ගණක් වැඩ ආරම්භ කරන්න. මම අහන්නේ කවුද මෙච්චර වැඩ කරලා තියෙන්නේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි? ඒ නිසා මම සතුටු
අමදිතුමා විනාඩි දෙකක් තියෙනවා.
ඔව් හරි, මම අවසන් කරනවා. මේ ඔක්කොම කරද්දි මිනිස්සුන්ව අමාරුවේ දැම්මේ නැහැ. මේ අද ප්‍රතිවාදීන අපේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු වැඩි පිරිසක් නැහැ. නමුත් මම කියන්න කැමති, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ ඒ දවස්වල පාරවල් හදනකොට මට මතකයි නගරවල් වලට ගිහිල්ලා බලෙන් රැට මැරයෝ දාලා පොලිසිය හමුදාව දාලා මැරයෝ ටික දාලා තමයි මිනිස්සුන්ගේ ගෙවල් කඩලා මිනිස්සුන්ව රැට බඩු ටික බඩු මුට්ටු එළියට දාලා පැන්නේව්වේ. පනලා පාරවල් හැදුවා. මගේ දිස්ත්‍රික්කයේ අවිසාවෙල්ල සිට ගලිගමුව දක්වා දෙහිඕවිට කරවනැල්ල රුවන්වැල්ල ඒ නගරවල ඔක්කොම ටික කඩලා අද මිනිස්සුන්ට ඉන්න ගෙයක් නැහැ, සතයක් ගෙව්වේ නැහැ. එහෙම තමයි රාජපක්ෂගේ කාලේ පාරවල් හැදුවේ. ආරක සභා සභාපතිතුමනි, මේ අවුරුදු 4 තුල අපි කට්ටි 7100කට අපි වන්දි ගෙවලා තියෙනවා. කෝටි 5500ක් ගිය වසර වෙනකොට කෝටි 5500ක වන්දි ගෙවලා තියෙනවා. ඒ වන්දි වලින් කෝටි 3500ම පෞගිය ආණ්ඩුවේ පව්. ඒගොල්ල වන්දි නොගෙවපු මිනිස්සුන්ගේ වන්දි ටික අපි ගෙවලා තියෙන්නේ. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දිස්ත්‍රික්කයේම සූර්යවැව පාරදි පලල් කරනකොට එතන 560 දෙනෙකුට සතයක් ගෙවන්නේ නැතුව ඒ මිනිස්සුන්ව එළියට දැම්මා. ඒගොල්ලන්ගේ ඉඩම් අල්ලගෙන පාර පලල් කරා තමන්ගේම දිස්ත්‍රික්කේ. එතකොට ඒගොල්ලන්ටත් වන්දියක් ගෙව්වේ නැහැ. ඒ අයට මේ අවුරුද්ද අපි ගෙව්වා මිලියන 450ක හැම එකෙකෙනෙකුටම. රාජපක්ෂ උන්නගේම දිස්ත්‍රික්කේ වන්දි ටික ගෙව්වේ අපි. මේක තමයි ඇත්ත කතාව. බොහෝ දෙනෙක් මේවා දන්නේ නැහැ. එනිසා මම අද විශේෂයෙන්ම මුදල් ඇමතුමාට අපේ ඉල්ලපු බිලියන 65 ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මගේ වචන සල්පේ අවසන් කරන ස්තුති.
Thank you very much honorable minister, honorable Dr. Bandula Gunawardana. වරස පොයින්ට් අපෝඩ
මාගෙන් ඇමතුමා කිව්වා කිලෝමීටර් 144ක් ඔබතුමාගේ කාලේ ඇදුවා කියලා. මම ඉතාමත් පෑදීලි ඔබතුමාගෙන් ආන්නේ මාතර සිට අම්බන්තොට 2014 පටන් ගත්ත කිලෝමීටර් 92. ඔබතුමාලා කාලේ පටන් අරන් අවසන් කරපු 1 කිලෝමීටරයක් එක ව්‍යාප්තියක් කියන්නේ කියලා මං කියන අධිවේගී මාර්ගය. ඔබතුමාගේ කාලේ 2015 ඉඳලා මේ
දක්වා හොඳයි හොඳයි මන්දිරතුමා.
එක ප්‍රශ්න.
හොන්ඩබල් ડોක්ටර් බන්දුල කුණවර්තන.
මම ගරු
මිනිස්ටර්
කොහ මේ බෑනේ
මිනිස්ටර්
මම කියනවා තාර්ක සභා සභාපතිතුමාගේ ප්‍රශ්න මම උත්තර දෙන්නම්. එතුමා මං කියවපු එක තේරුම් ගත්තද දන්නේ නැහැ. මං කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ මුළු කිලෝමීටර් ප්‍රමාණ අධිවේගී මාර්ගවල සම්පූර්ණ කරපු කිලෝමීටර් ප්‍රමාණය කිලෝමීටර් 176යි. එයින් රනිල් වික්‍රමසිංහ මහත්තයා මුල්ගල් තියපු 2003 දකුණු අධිවේගී මාර්ගයේ එයින් එකක්. අපේ මේ 2015 අපි කිලෝමීටර් 144ක් දැනට කරලා තියෙන මං කියන්නම්.
හොඳයි.
ලකුණු අධිවේගී මාර්ග දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය කිලෝමීටර් 96 මේ අවුරුද්ද අවසානය වෙන්න ඉස්සර ජනතා හිටියට බාර දෙන අතර OCH3
සම්පූර්ණ
කරන අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොට පොඩ්ඩක් ඉන්නකෝ දකුණු මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස
honorable minister වෙලා
වෙනවා මේ අවුරුද්ද අවසානයේදී සම්පූර්ණ කරන. මං කිව්වේ මේ අවුරුද්ද අවසානයේදී. මං
කිව්වා
ඔයාලට තේරුන්නේ
නැහැ. මම හිතුවා හොඳයි.
අවුරුදු
4 ડોક્ટર බන්දල කුණවර්තන. හරි
කතා පඩන්.
වඩන් ගන්න බෑ අර.
ඉවරයි.
මෙයා කතා කරලා ඉවරයි බොරු කතායි
කියන්නේ. ගරු මුරාසනාරූඪ මන්ත්‍රීතුමනි, මගේ පැරණි උගත් මිත්‍රයා. තාම මේ රාජපක්ෂ බොරු පිළිබඳ වෛරය නිම වෙලා නැහැ. එතුමා හැම වෙලාවෙම උත්සාහ දරන්නේ මේ රාජපක්ෂ යුගයේ මේ රට විනාශ කරපු යුගයක් කියලා කියන්නේ. මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් අපි එතුමට මේ බිලියන 85 පරිපූර්ණ ඇස්තමේන්තුව සම්මත කරලා දෙනවා. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් සභාපතිතුමනි අපි පිළිගත යුතු වෙනවා මේ රටේ නිදාසින් පස්සේ ඉතිහාසයේ අවුරුදු 30ක් අපි ඉතාම දරුණු අභ්‍යන්තර යුද්ධ හා ගැටුම් වලට මුහුණ දීපු ජාතියක්. අපිට මුහුදු වෙරළෙන් 3-2ක් මහ පොළොවෙන් 3-1ක් මේ රටේ ආණ්ඩුව වලට අහිමි වෙලා තිබුණේ. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ කාල පරිච්ඡේදවල උතුරු නැගෙනහිර පළාත් වලට තාර දාන්න මුදල් වෙන් කරේ නැහැ. මොකද A9 මාර්ගය වහලා තිබුණේ. දුම්රිය මාර්ගයක් තිබුණේ නැහැ. එතකොට උතුරු නැගෙනහිර ප්‍රදේශවලට යාල් දේවි ගියේ නැහැ. ඊළඟට විදුලිය දෙන්න සල්ලි වියදම් කරේ නැහැ. විදුලිය තිබුණේ නැහැ. ඔබතුමා ඒ ප්‍රදේශයේ නියෝජනය කරපු දීර්ඝකාලීන අධ්‍යක්ීම් තියෙන පළපුරුදු දේශපාලන නායකයෙක් ලෙස දන්නවා. ඒ ප්‍රදේශයේ උතුරු නැගෙනහිර ප්‍රදේශය කියන්නේ සිංගප්පූරුව කියන නගර රාජ්‍ය වර්ග කිලෝමීටර් 10යි. උතුරු නැගෙනහිර දෙපළාත වර්ග කිලෝමීටර් 18,800යි. සිංගප්පූරුව වගේ රටවල් 18ක් අපිට අහිමි වෙලා තිබුණේ. ඒ පළාත්වල මම් මාවත් විදුලිය ජල බස්නා ජල ප්‍රවාහන ක්‍රම සඳහා රජයක් ආයෝජනය කළේ නැහැ. වෙනම LTT ආණ්ඩුවක් තිබුණේ. ඒ කාලේ මේ සියලු ප්‍රාතිහාර්ය පාරවල් පාලං ඇලිකට් වේලි සංවර්ධනයේ කතාව කියන්න පුළුවන්කම ලැබුණේ මේ රට කඩන් නැතුව බෙදන් නැතුව සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලු මිනිසුන්ට අභේදානය ලබා දීමේ මහා ජාතික යුතුකම වගකීම සේනාධි නායකය ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉෂ්ට කළ නිසා තමයි මේ රට අලුතෙන් අලුත් පිම්මකට පත් උනේ. එතුමා ඒක පිළිගත යුතු වෙනවා. මොකද ඊට කලින් එක්සත් ජාතික පක්ෂයේ කවර රජයක් තිබුණත් මේ රට අඩු ආදායම් ලබන රටක් දුප්පත් රටක් ලෙස තමයි අන්තර්ජාතික වශයෙන් වර්ගීකරණය කළා තිබුණේ. එහිදී ඒක පුද්ගල ආදායම් මත වර්ගීකරණය සහ අනිකුත් සාධක මත 2010 වෙනකන් අපේ රට මුළු වර්ෂයේ සමස්ත නිෂ්පාදනය ඔය මම්මාවත් විදුලිය ජල බස්නා ජල ප්‍රවාහන ක්‍රම අධ්‍යාපනයේ සෞඛ්‍ය නිවාස සියල්ලගේම බිලියන 20ට වඩා වැඩියෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බාර ගන්නකොට එක වර්ෂයක ජාතික නිෂ්පාදනයේ තිබුණේ නැහැ. රට බාර දෙනකොට බිලියන 80 දක්වා වැඩි වුණා. එතකොට ජාතික නිෂ්පාදනයේ බිලියන 20 බිලියන 40 වෙනකොට දෙගුණයක් 40 60 වෙනකොට තුන් ගුණයක් 60 80 වෙනකොට ඒ පිම්ම පැන්න නිසා තමයි මේ රට මැදි ආදායම් ලබන රටක් ලෙස ජාත්‍යන්තර වශයෙන් අපේ රට උසස් තැනකට ආවේ. ඒක පිළිගන්න ඕනේ. ඉතින් ඒක පිළිගන්නේ නැත්නම් අපි දුප්පත් රට කියලා හැමදාම මේ ප්‍රධාන මත යැපෙන රටක් වශයෙන් පැවතිලා සෑම රාජ්‍ය නායකයෙක් කාලෙම මේ රට දුප්පතුන්ගේ ලෝකයේ කෙරවලේ තියෙන රටක් ලෙස වැටලා තිබුණ රට මැදි ආදායම් ලබන රටක් ලෙස ගෞරවාන්විත උඩකට ගෙනීම පිළිබඳ ගෞරවය මහින්ද රාජපක්ෂ උන්නේ කියලා ගහන්න නැතුව එතුමට ලබලා දෙන්න. ඒක තමයි මේ රටේ ඉතිහාසයේ ඇත්ත කතාව. ඉතිහාසයේ ගමන් මග වෙනස් කිරීම සඳහා දායකත්වයක් එතුමා සැපෙව්වා. නමුත් අද වෙනකොට වෙලා තියෙන්නේ මේ රටේ අපි මේ පාර්ලිමේන්තුව තුල මේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් ඉතාම දරුණු අර්බුදයක් මතුවලා තියෙන බව තමයි මම කියන්න ඕනේ. අපි විවිධ ආකාරවලට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. පසුගිය කාල පරිච්ඡේදයේ තුලදී අපි කරපු වාද විවාද සියල්ල වැඩි ප්‍රමාණයක් ඒ පැත්තෙන් මෙහාට බනිනවා මේ පැත්තෙන් එහාට බනිනවා අපි පුද්ගලය වශයෙන් බැනාන ගහගත්ත මිසක් මේ රටේ රාජ්‍ය මූල්‍ය හැසිරවීම කියන ප්‍රධාන කාර්යයට මේ ගරු සභාව නිසි ලෙස කටයුතු කරලා තිබුණේ නැහැ. ඒ නිසා අද ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දරුණු ලෙස කඩාවැටලා මූල්‍ය කළමනාකරණ වගකීම් පනතක් තියෙනවා. ඒ පනත අනුව මේ පාර්ලිමේන්තුවට සත්‍ය එළිදරව් කරන්න ඕනේ. නමුත් සත්‍ය එළිදරව් කරලා නැහැ. මම අද ප්‍රධාන වශයෙන් උත්සාහ දරන්නේ මුදල් ඇමති මංගල සමරවීර මහත්මයාට මේ පිළිබඳ කරන්න දෙයක් නැහැ. එතුමයි විෂයානුබද්ධව ප්‍රාමාණික අවබෝධයක් හා දැනුමක් තියෙන කෙනෙක් නෙමේ වුණත් එතුමට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම මේ නිලධාරීන් ඔතලා පෙරලා කලතලා දෙන ලනු ටික ගෙනහල්ලා ඒ ආකාරයෙන්ම මෙතන කියන්නේ. ඒ කීම තුල අපිත් ඒ එතුමගේ කීම අහගෙන මේ පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් මන්ත්‍රීවරුත් අපි දවසින් දවස මූල්‍ය ක්‍රමයේ අගාධයට යනවා අපිට තේරෙන්නේ. ඒ නිසා මම ප්‍රථමයෙන් අවධානය යොමු කරන්න ඕනේ පසුගිය අයවැය ලේඛනය සම්පූර්ණ බොරුවක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. ඒ අයවැය ලේඛනයට අතිරේකව බොරුවක් බවට පරිවර්තනය වූ බව මුදල් පිළිබඳ කාරක සභා වාර්තාවේ ඉතාම වගකීමෙන් මේ රටේ ජනතාවට ඒ හා සම්බන්ධිත ප්‍රාමාණික විද්වතුන් විසින් ඉදිරිපත් කළ තියෙන නිර්දේශ සංගවල තියෙනවා. මම කැමතියි කියවන්න. මම කියවන්නේ 2019 අයවැයේ රාජ්‍ය මූල්‍ය සහ ආර්ථික උපකල්පන ඇගීම් පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාවේ 19 වෙනි පිටුව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාමය කාර්යභාරය සහ වගකීම වන රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට අදාළව පාර්ලිමේන්තුව තුල ගන්නා තීරණ නොමග යැවීමෙන් ආරක්ෂා කර ගැනීම වැදගත්ය. ඉහත දැක් වූ බරපතල ඇස්තමේන්තු නොගැලපීම් ප්‍රමුඛ කාරණයක් ලෙස සලකා විසඳාලිය යුතුය. ඉහත ඉස්මතු කොට දැක් වූ ගණනය කිරීම හා හේතු දැක්වීම් වල විෂමතා විශ්වසනීය ලෙස නිරාකරණය කර හැකි නව තොරතුරු කාරක සභාවට හා පාර්ලිමේන්තුවට ලබා දිය නොහැකි නම් මෙම විෂමතාවය නිරාකරණය වන පරිදි අයමය ඇස්තමේන්තු පහළ දිසානතිය සංශෝධනය කළ යුතුය. මේ අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කළා තියෙන විදිය සම්පූර්ණයෙන්ම දෝෂ සහිතයි කියලා වෙලා බොහොම පැහැදිලිව කියලා තියෙනවා. අපි පාර්ලිමේන්තුවට දොස් කියලා තියෙනවා. මේ විද්වතුන් හිතනවා ඇති පාර්ලිමේන්තුවේ ඉන්න මේ 225ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ අබමල් රේණුවක්වත් දන්නේ නැති අය ඉන්නේ කියලා.
එහෙම තමයි කියන්නේ.
දන්නේ නැත්නම් ඒගොල්ලෝ අපි තමයි වග කියන්නේ. දැන් අපි මේකට වගකීමට බැඳලා තියෙනවා. මම කියවන්න කැමතියි එයි 29 වෙනි පිටුව පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ ඇති අයවැය කතාව සහ අයවැය ඇස්තමේන්තු අතර පවතින සංඛ්‍යාත්මක වෙනස්කම් පිළිබඳ පූර්ණ සමාදානය පැහැදිලි කිරීමක් මුදල් අමාත්‍යාංශයේ විසින් පාර්ලිමේන්තුවට සැපිය යුතුය. ඉහත සටහන් කළ සියලු විෂමතා මෙන්ම පවතින වෙනත් සෑම විෂමතාවයක්ම ඒට ඇතුළත් කළ යුතුය. දැන් මොකද්ද මේ පාර්ලිමේන්තුව කරලා තියෙන්නේ? පාර්ලිමේන්තුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය පාර්ලිමේන්තුවක් වශයෙන් අපි උල්ලංඝනය කරලා තියෙනවා. 148 වෙනි වගන්තිය මුදල් පිළිබඳ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුවට දීලා පාර්ලිමේන්තුවේ බලය අනුව මුදල් අමාත්‍යවරයා කියන ඕනෑම බොරුවක් ඇස්තමේන්තුවක් මේ නිලධාරීන් හදලා දෙන ඒවා එහෙමම පිළි අරන් මේ රට අන්ත අගාධයකට ගෙනිහිල්ලා රටේ ආර්ථිකය කඩාවැටලා ණයබර දෙගුණ තෙගුණ කරලා වැඩි කරලා ලියලා දෙන හැම එකම කිව්වහම ඒක හරි කියලා හිතන නිලධාරී පිරිසක් මේ මුදල් අමාත්‍යතුමාට දෙන මේ යෝධ ලනුව ගැටය තුල මේ ආර්ථිකයේ හිර කරලා තියෙන ප්‍රමාණය කොච්චරද කියලා තේරෙන්නේ මේ ආර්ථිකයේ ඊළඟට බාර ගන්න අයට තමයි මේකට මූණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි කියනවා අපි මේ පිළිබඳ මේ ගරු කථානායකතුමාගේ අවධානය යොමු කරනවා. කල්පිතයන්ගේ රාමුව පිළිබඳ වැඩිතර තොරතුරු ලබා දීමට මුදල් අමාත්‍යාංශයට නොහැකි වී ඇත. අයවැය ඇස්තමේන්තු වල සියලු පැතිකඩ පදනම් වන කල්පිතයන්ගේ රාමුව ප්‍රමාණවත් තරමේ නිසි සුපරීක්ෂාවක් හා වගකීමකින් තොරව සටෝපකාරී ස්වරූපයකින් තෝරාගෙන ඇත්නම් ඒ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වෙත දැඩි අන්තරායක් එල්ල කරයි. කල්පිතයන්ගේ රාමුව පිළිබඳ වැඩිතර තොරතුරු ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශයේ නොහැකි වී ඇති බැවින් වර්තමාන අයවැය සඳහා සභාගත කර ඇති කල්පිතයන්ගේ රාමුවේ ප්‍රමාණාත්මක බව හා වළංගු භාවය විධිමත් ඇගියුමකට ලක්කර පාර්ලිමේන්තුවට තාවුරු කරන ලෙස මහා බැංකුවට ඇරයුම් කළ යුතුය. මම ඔබතුමාගෙන් දැනගන්න සතුටුයි මහා බැංකුවට මේ අයවැය පිළිබඳ ඉදිරිපත් කළ තියෙන ප්‍රධාන චෝදනා තියෙන්නේ මේ ටික. එකක් තමයි හෙළිදරව් කර නොමැති හෝ සැඟවුණ ප්‍රතිඵල සහිත රාජ්‍ය ආදායම් ක්‍රියාමාර්ග. මේ ටික 8 වෙනි පිටුවේ පැහැදිලි කරලා තියෙනවා. ප්‍රතිපත්ති වෙනස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තුව නොමග යැවීම. 3 රාජ්‍ය ආදායම් ප්‍රතිඵලය තුල පාර්ලිමේන්තුව නොමග යැවීම. ඉතින් රටක පාර්ලිමේන්තුව නොමග යැව්වහම නොමග යවපු පාර්ලිමේන්තුව පිළිබඳ මේ හොර බොරු අයවැලේකණය ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාර්තාවක් ලබා ගන්න කියලා තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාර්තාවක් ලබා ගන්න මොකද්ද ගරු කතානායකතුමා ඇතුළු මේ පාර්ලිමේන්තුව කරලා තියෙන්නේ? මේ අපි මේ මොනවා හරි කියලා කාට හරි බැනලා මහින්ද රාජපක්ෂ උන්නේ නැහැ කියලා ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මොකද මේ රටේ පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ ගන්න තීන්දුව තීරණ ජනතාවගේ බොක්කට පවණක් නොවේ, ඊට පහලින් තියෙන උණ්ඩුක පුච්චටත් දැරෙනවා. ඒ තීන්දුව මේ අපි ගන්න ණය බර අපි බේරන්න ඕනේ උපනූපන් පරම්පරාවල ඉන්න අය. දැන් බලන්න කතානායක මේ සභාපතිතුමනි, මේ දිනවල මිනිස්සුන්ට ගත්ත ණය වාරික පොලිය ගෙවා ගන්න විදියක් නැහැ. ගෙවල් පිටින් දේපොළ සින්න වෙනවා, සීස් කරනවා, ලොරි ටික අරන් යනවා, කාර් ටික අරන් යනවා. තමුන්ගේ මේ මූල්‍ය ආයතන වලට අපි ගිහිල්ලා මුදල් ලැබෙත්තුමා, මහ බැංකුව අධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, විපක්ෂ නායකතුමා හම්බුණා. සාහන පැකේජියක් දෙනවා කිව්ව පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. සංචාරක පොඩ්ඩෝ කියලිවෙලා සංචාරක කර්මාන්තේ නැති වෙච්ච අයට මුදල් දෙනවා කිව්ව. ඒ අයට කිසිම සාහනයක් ලැබිලා නැහැ. මිනිස්සුන්ගේ දේපොළ එකින් එක මේ මූල්‍ය ක්‍රමේ දැවැන්ත අර්බුදයක් තියෙන්නේ. මුදල් තැන්පත් කරපු අයගේ තැන්පත් ලැබෙන්නේ නැහැ. ෆිනෑන්ස් කම්පැනි කඩාගෙන වැටෙනවා. ETI එකේ සම්පත් ලැබිලා නැහැ. දර්පිනස් එක කඩාගෙන වැටලා තියෙනවා. ග්‍රාමීය බැංකු කඩාගෙන වැටලා තියෙනවා. ග්‍රාමීය බැංකු වල අවිස්සාවේලේම දාපු සල්ලි වල සල්ලිත් නැහැ. සනස බැංකු කඩාගෙන වැටෙනවා. ගම්පහ කඩාගෙන වැටෙනවා. මේ මිනිස්සුන්ගේ තැන්පත් වලට ආරක්ෂාවක් නැහැ. ඔව් කියන්න කෙනෙක් නැහැ. දැන් මේවැ ගෙවල් වලට සල්ලි බැඳපු මිනිස්සුන්ගේ මුදල් නැහැ. මේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තුව වග කියන්න ඕනේ මූල්‍ය ආයතන පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව. මොනවත් ඒක කරන්නේ නැහැ. මිනිස්සු ණය වාරික පොලිය ගෙවා ගන්න බැරුව සියදි වෙනසා ගන්නවා. එහෙමදි වට මේ බදු ආදායම වැඩි උනායි කියන වෙරලා දැන් මේ කලාකරුවෝ විශාල ප්‍රමාණයකට ගිය සතිය වෙනකොට තමන්ට පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සින්දුවක් කියන්න බෑ, නාට්‍යයක් නෑ, මේ චිත්‍රපටියක් පෙන්වන්න බෑ, සෙනගෙන්නේ නෑ. ඒ අයට එදිනෙදා ජීවත් වීම සඳහා ජීවිතය සමග අරගලයක යෙදෙන කලාකාරයෝ, ස්වයන් රැකියාවක් කරන මිනිස්සු සියලු දෙනාට ඒවල තියෙනවා. මේ දැන් රතු නෝටිස් එක මේ අයගේ ආදායම් බදු වලට නඩු දානවා කියලා දින 10ක් ඇතුළත. මම ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ අසරණ කලාකාරවරු. මේ බදු මේ ආර්ථිකය හොඳට තියෙනවා නම් ආර්ථිකය කාබාසිනිය වෙලා පටාචාර ආර්ථිකයක් බවට පත් වෙලා සියලුම නිෂ්පාදන අංශ කඩාගෙන වැටලා තියෙන වෙලාවක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රතු ලියුමක් එවනවා මේ තව දවස් 10ක් ඇතුළත නඩු දානවා කියලා. ඉතින් මේ මිනිස්සුන්ට මේ විදියට තලලා මෙතන ඇවිල්ලා තව පුරාජේරු කතා කියලා ඊට පස්සේ මිනිස්සු අන්දවන්න මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගම්පෙරළිය ප්‍රචාරක වැඩසටහනට සමාගමකට ගෙවනවා කෝටි 49ක්. මම කියනවා පුවත්පත් වාර්තාවේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහ ගම්පෙරළිය වැඩසටහන්වල ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පෞද්ගලික සමාගමට රුපියල් කෝටි 49ක්. දැන් කොහමද ඔබතුමා කියන්නේ මේ පාස්කු ප්‍රහාරයෙන් බෙහෙත් ගන්න සල්ලි නැතුව මිනිස්සු ඉන්නකොට අතපය කැඩිච්ච මිනිස්සුන්ට වේදනාවට දුකට බලන්න කෙනෙක් නැතුව ඉන්නකොට මේ වගේ ගම් පෙරලනවා කියන එක ප්‍රචාරය කරන්න කෝටි 49ක් කැබිනට් මණ්ඩලය අනුමත කරනවා. කෝටි 49ක්. දැන් බලන්න කෝටිය දාලා ඉතාම සුපිරි ගණේ උපනූපන් පරම්පරාවල් ළමයිට ඉගෙන ගන්න පාසල් හදන්න පුළුවන් හැම දිස්ත්‍රික්කයකටම දෙක ගානේ පාසල් 50ක් අලුතෙන් හදတဲ့ එක. දැන් මහින්ද රාජපක්ෂ විද්‍යාලය හරි මේ අලුතෙන්ම හදන පාසලක් ගත්තොත් ලංකාවේ හොඳම පාසල් තියෙන්නේ, ජනප්‍රියම පාසල් තියෙන්නේ උතුරු නැගෙනහිරත් එක්ක 58යි. මේ 58ට දරුවෝ දාගන්න තමයි ඔක්කොමල දඟලන්නේ. ඉතින් මේ ප්‍රචාරක වියදම නතර කළාම අලුතෙන් පාසල් 50ක් හැදුවා කියම දිස්ත්‍රික්කයකටම දෙක ගානේ මේ 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 වියදම් ගන්න මුදලෙන් කෝටි දීලා දිස්ත්‍රික්කයකට පාසල් දෙක ගානේ හැදුවනම් කෝටි 50යි යන්නේ. ඊළඟට ඊළඟ අවුරුද්දේ ඊටු ටික හදනවා. අවුරුදු 4ක් යනකොට අවුරුදු 100 ගණනකට ප්‍රතිඵලය දෙනවා. මේ මොකටද මේ ඡන්දය සඳහා මේ එනකොට කිව්වේ අපි කටවුට් ගහන්නේ අපි පෝස්ටර් ගහන්නේ නාස්තිකාර වියදම් කරන්නේ උසව කරන්නේ පරිමහලා අපි ඉන්න ගෙවල් ගන්නෙ මේ සරල විදියට ලිච්ඡවී ක්‍රමයට බෝල් පොයින්ට් පෑනෙන් දීලා කරනවා කියලා කිව්වේ දැන් අනුමත කරගන්නවා ගම් පෙරලන්න එක කම්පැනියකට කාටද මේ දෙන්නේ එක්සත් ජාතික පක්ෂේ ප්‍රචාර කටයුතු පිළිබඳ මැතිවරණවල ඡන්දය ඉල්ලපු ෆීනික්ස් ඇඩ්වර්ටයිසින් ද දන්නේ මම දන්නේ කොහොමද දැන් මේ කෝටි 49ක් දෙනකොට මහජනයාගේ බදු මුදල් මොකද්ද තෝරගන්න තියෙන ටෙන්ඩරේ දැන් ටෙන්ඩර කැඳවලා තියෙනවද ප්‍රචාරක නියෝජිත ආයතන එකකට දෙන්නේ කොහොමද ලංකාවේ ප්‍රචාරක නියෝජිත ආයතන කොච්චර තියෙනවද මේ මුදල් අමාත්‍යාංශය දාන්නේ බොරු දැන්නේ දාන එකට මම මේ විවස්ථාදායක ලෙස ඒ පිළිබඳත් ඔබතුමාට පැමිණිල්ල කරන්න ඕනේ මේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මුදල් ඇමතුමාට බොරු දැන්නින් දාලා පිටුවේ දැන්නින් දැම්මා. පල් බොරු. ඒවා බොරුයි කියලා උසාවියට ඔප්පු කිරීම සඳහා මං ශේෂ්ඨාධිකරණයට ගියා මන්ත්‍රීවරයෙක් වගේ වශයෙන් මගේ පුද්ගලික මුදලින් මේ ශේෂ්ඨාධිකරණයට පෙස්සමක් ඉදිරිපත් කළා. මෙන්න මංගල සමරවීර මුදල් ඇමති තුමයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් පට්ට බොරු දැන්නින් දානවා කියලා උසාවියේ නඩුවක් තියෙනවා. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ අපේ රටේ සභාපතිතුමනි මේ අවධිය ලංකා ඉතිහාසයේ කවදාක්වත් නැති ලෙස විවස්ථාදායකයත් විධායකයත් අධිකරණයත් කියන කුළුණු තුනම කඩාවැටිලා මේ කුළුණු තුනම අද මහජන විශ්වාසයේ නැති ආයතන බවට පරිවර්තනය වෙලා මගේ නඩුවට දින දෙනවා ඒ උනාට නඩුව යුක්තිය පසිඳලෙන්නේ දැන් මේ අපි නීති හදන තැන විවස්ථාදායකය යුක්තිය පසිඳලන අය අධිකරණේ නීති හදන අයටත් කොකා පෙන්නනකොට ඉතින් යුක්තිය පසිඳලන්නේ කොයි විදියටද දැන් මේ අපේ රටේ සියලුම නීත්‍යානුකූල නොවන කටයුතු කරපු මූල්‍ය අපරාධ කොට්ටාසය නීත්‍යානුකූල නොවන එකක් කියන එක පිළිබඳ මහාචාර්ය කාලේ පොන්සේකා ඇල්ලේ ගුණවංශ නායක හාමුදුරුව විවිධ පාර්ශ්ව විසින් ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා නඩු කියලා තියෙනවා නඩු අහලා තියෙනවා තීන්දුව දෙන්නේ මේක පුදුම අධිකරණයන්නේ දැන් මම කියනවා මේ මුදල් ඇමතිවරයා මේ බොරු දැන්නින් දානවා මහජනයාගේ බදු මුදල් විනාශ කරනවා මේක පිටිබඳ නඩු අහන්න කියලා
විනාඩි දෙකක් තියෙනවා
ඒකට අපි විවස්ථාදායකය ලෙස අධිකරණේනුත් අපි ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවගේ පැත්තේ ජනතාවට වෙන තැනකින් පිටක් ලැබෙන්නේ නැත්තම් විවස්ථාදායකෙන් පිටක් ලැබෙන්නේ නැත්තම් විධායකේ පිටක් ලැබෙන්නේ නැත්තම් එතකොට අධිකරණයට ගිහිල්ලා තමයි අපි ඒක කියන්නේ අධිකරණයේ තමයි මැදිහත් වෙන්න ඕනේ. ඒ නිසා අධිකරණයේ විසින් මේ ඇති වෙන රාජ්‍ය මූල්‍ය ක්‍රමේ ඇති වෙන අයථා ක්‍රියාවන් පිළිබඳ මැදිහත් වෙන්න. මේ කොහොමද ටෙන්ඩර කැඳවන්නේ? දැන් විදුලිය පැයක් කපනවා. බාජ් නැව් දෙකක් දාගෙන ඉන්නවා. ඒකෙන් ගිනි ගණනට විදුලිය පුද්ගලිකව ගන්න යනවා. ගන්න ඉඩ දෙන්නේ මහජන ආරක්ෂාවට තියෙන මහජන උපයෝගිතා කොමිසම. එතකොට මහජන උපයෝගිතා කොමිසම අවෝසි කරන්න යනවා. දැන් මේ රටේ තමන්ට හොරකම් කරන්න වංචා කරන්න දූෂණය කරන්න ඉඩක් දෙන්නේ නැත්නම් ඒකට අදාළ වෙන ආයතනේ විනාශ කිරීමේ ප්‍රතිපත්තියක් තමයි මේ ගෙනියන්නේ යන්නේ. ඒ නිසා අපි මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා ඉතා පැහැදිලි ලෙස මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ 2019 අප්‍රේල් මාසේ 9 වෙනිදා ඡන්දය පෙරදරි කරගෙන ආණ්ඩුවේ වියදම් වැඩි කිරීම එම වියදම් පියවීමට මහා පරිමාණයෙන් ණය ගැනීම එම ණය ගෙවීමට මහා පරිමාණයෙන් බදු ගැසීමේ විෂම චක්‍රය කියලා නිවේදනයක් නිකුත් කළා. ඒ නිවේදනය මම සභාගත කරන අතර පුරුවන් නම් හැන්සාඩ් වාර්තාවට දාන්නත් කියලා කියනවා. එහෙම බැරි නම් මේ සභාගත කරන අතරේ මේ අවසාන ඡේදය මම කියනවා. පවතින ආණ්ඩුවේ මැතිවරණ අවශ්‍යතා සඳහා ආණ්ඩුවේ වියදම් වැඩි කිරීම එම වියදම් පියවීම සඳහා මහා පරිමාණයෙන් ණය ගැනීම එසේ ලබාගත් ණය ගෙවීමට මහා ජනතාව මත මහා පරිමාණයෙන් බදු පැටවීම යන විෂම චක්‍රයට ශ්‍රී ලංකාව අද අසුව සිටී. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක මම එහි සභාගත කරනවා. ඒ නිසා අද අපි තමුන්නාසලගින් ඉතා ඕනෙකමින් ඉල්ලා සිටිනවා මේ බොරුව කරන්න එපා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියලා රූපවාහිනියේ දැන්වීමක් දාලා කියනවා ත්‍රිරෝද රතයෙන් ගිය කෙනා දැන් රෝද හතරකකින් යනවා කියලා පෙන්නනවා. එනිසා ත්‍රිරෝද රත හිමියෝ ලක්ෂ 10ක් 11ක් තියෙනවා. අපි මේ පාර්ලිමේන්තුවේ ඉඳන් ඉල්ලා සිටිනවා මේ හැම බැංකුවක්ම ත්‍රිරෝද රත හිමියට ලක්ෂ 20 බැගින් ණය දෙනවා නම් තමුන්නාසේලා මේ අපිටයි පාර්ලිමේන්තුවටයි බැන බැන ඉන්නේ නැතුව බැංකු ඉස්සරහට ගිහිල්ලා හිටගන්න සංචාරක පොඩ්ඩෝ කියලා සංචාරක ව්‍යාපාරයෙන් විපතටපත් වෙලා ඉන්න සියලුම සංචාරක පොඩ්ඩෝ මහජන බැංකුවට ලංකා
බැංකුවට
ගිරීමේ බැංකුවට ත්‍රිරෝද රත හිමියෝ යන්නේ විවාහ නොවිත් අය යුවතිපති දෙපළ අත්තල් අල්ලගෙන ගිහිල්ලා අර ලක්ෂ 100ක් ගෙවල් හදන්න දෙන මුදල් ටික ඉල්ලන්නේ. එතකොට තේරෙයි මේ දැන්නින් දාලා කෝටි 49ක දැන්නින් දාලා මිනිස්සු රටේ ජනතාවගේ ඇසට වැලි ගහලා මේ තන්දේ දිනන්න පුළුවන් කියලා හිතනවා නම් ඒ මහත්තුරුන්ට කියන්න තියෙන්නේ පුළුවන් තරම් ඉක්මනට ඕනේ තන්දයක් තියන්න. සුනාමියට අහුවෙච්ච පොල් කොම්බියක් වගේ මේකට සම්බන්ධ වෙච්ච සියලු පාර්ශව මුහුදු කටටම තල්ලු වෙලා යන බව සඳහන් කරමින් මගේ වචන කීපය අවසන් කරනවා.
බොහොම ස්තුතියි මාන්බිමේගේ අබ්දුල්ලා මවරුප්. உங்களுக்கு 4 நிமிடங்கள் 7 நிமிஷம் காலதாமதமாய் தூங்கினால நேரம்
குறைச்சிக்கோம். கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, இன்று இந்த குறைப்பு மசோதாவின் மீது பேசுவதையிட்டு நான் மகிழ்ச்சி அடைகின்றேன். ஏனென்றால் நாங்கள் ஆட்சிக்கு வந்து இந்த 4 வருடத்தில் பல்வேறுபட்ட பிரச்சனைகளுக்கு முகம் கொடுத்த போது எங்களுடைய நிர்வாகத்தை ஒரையாக கொண்டு செல்ல முடியாமைக்கு எமது முன்னைய ஆட்சியாளர்கள் அதற்கு இப்பொழுது பேசிக் கொண்டிருக்கின்றவர்கள் எல்லாம் காரணமாக இருந்தார்கள். எங்களுடைய முன்னாள் அமைச்சர் பந்துல குணவர்தன் அவர்கள் கூறினார்கள், டெண்டர் இல்லாமல் அதாவது வீதிகள் நிதிகள் மோசடி செய்யப்படுகின்றது என்பது பற்றி அவரிடம் ஒன்றை கூறுவேன். நெடுஞ்சாலை முன்னைய அரசாங்க காலத்திலே 6 கொந்தராத்துக்காரர்கள் எந்த ஒரு ஒப்பந்தமும் இல்லாமலே அவர்கள் வீதிகளை பகிர்ந்து கொண்டார்கள். முன்னைய அரசாங்கத்தின் ஜனாதிபதியுடைய அல்லது அவருடைய அமைச்சர்களுடைய கட்டளைக்கு அன்று வீதிகள் டெண்டர் போடப்படவில்லை. இதன் காரணமாக வீதி அபிவிருத்தி அமைச்சருடைய அதாவது சேர்மனாக MBS பெர்னாண்டோ அவர்கள் அந்த அரசாங்கத்தை நிர்வாகத்தில் இருக்க முடியாமல் அந்த பதவியை விட்டு துறந்து ஓடியதையும் நாங்கள் அறிவோம். ஆகவே எம்மை பொறுத்த வரையிலே எமது அமைச்சர் அவர்கள் சொன்னார்கள், முன்னே அரசாங்கத்திலே 176 கிலோமீட்டர்கள் தான் நெடுஞ்சாலை வீதிகள் அமைக்கப்பட்டது. தற்பொழுது அவை நாங்கள் 2 கட்டமாக 4 வருடங்களிலே 144 கிலோமீட்டர்களை முடித்திருக்கின்றோம். அது மட்டுமல்லாமல் 94 கிலோமீட்டருக்கான இந்த வருடத்திலே முடியக்கூடிய வீதிகளை ஆரம்பித்திருக்கின்றோம். 236 கிலோமீட்டரை நாங்கள் இந்த வருடத்திலே பூர்த்தி செய்ய இருக்கின்றோம். அது மட்டுமல்ல, இன்று ரன்மாத் மற்றும் கம்ப்ரலிய போன்ற திட்டங்களிலே எமது வடகிழக்கிலே பல ஆயிரக்கணக்கான வீதிகளை நாங்கள் செப்பனிட்டுக் கொண்டிருக்கின்றோம். அவை முறையாக 20 லட்சம் ரூபாவுக்கு குறைவாக இருந்தால் எங்களுடைய சமூக அமைப்புகளிலே RDS விமன் RDS போன்றவைகளுக்கு கொடுத்தும் 20 லட்சம் ரூபாவுக்கு மேல் இருந்தால் அதனை டெண்டர் முறையிலும் மாவட்ட அரசாங்க அதிகாரிகள் மூலமாக செயல்படுத்திக் கொண்டிருக்கின்றோம். அதே நேரத்தில் நான் இந்த குறுகிய நேரத்திலே ஆட்சிக்கு நாங்கள் வருகை தந்த போது மஹிந்த ராஜபக்ஷ அவர்கள் பதவி விட்டு விலகிய போது மைத்திரிபால சிறிசேன அவர்கள் திருகோணமலை மாவட்டத்திற்கு வந்து கூறினார்கள், கிண்ணியா பிரதேசத்திலே இந்த கிண்ணியா பிரதேசம்தான் என்னை ஆட்சிக்கு கொண்டு வரும் என்பதை தீர்மானித்தேன் என்று கூறினார்கள். அந்த நேரத்தில் அவர் வருகை தந்த போது எங்களுடைய பிரதேசத்தில் 2 பாலங்கள் உடைந்து போன, ஒன்று குளிஞ்சக்கேணி மற்றது குட்டிக்கராஜ். அந்த 2 பாலங்களையும் தான் பதவிக்கு வந்தால் உடனடியாக செய்தவராக வாக்குறுதி அளித்தார்கள். அதற்கு பிறகு வந்த எமது பிரதம மந்திரி அவர்களும் அதனை செய்தவராக கூறினார்கள். தற்பொழுது எங்களுடைய அமைச்சர் ஹபி ஹாசிம் அவர்களும் இதனை ஏற்றுக்கொண்டு நாளை பிரதம மந்திரியோடு கதைப்பைக்கு இருக்கின்றார்கள். இந்த நேரத்திலே இன்று ஆடியில இருந்து வந்திருக்கின்ற எங்களுடைய கவிசாளர் சூர்யாச்சா அவர்களும் நான் வேண்டிக் கொள்வது, கிட்டத்தட்ட 5000 மாணவர்கள் 17 பாடசாலைகள் செல்லுகின்ற அந்த பிரதேசத்தினுடைய குறிஞ்சக்கேணி பிரிட்ஜ் அது உடனடியாக வருகின்ற மாதம் ஆரம்பிக்கப்பட வேண்டும். ஒரு பிரிட்ஜை உங்களுடைய வேலை திட்டத்தில் இருக்கின்ற ஒன்று அதாவது செய்ய முடியாத சூழல் இருக்கின்ற காரணத்தினால் அந்த 500 மில்லியனை
இப்பொழுது நாங்கள் அங்கு போஹோல் டிசைனிங் எல்லாம் முடிவடைந்திருக்கின்றது. 750 மில்லியனிலே அந்த பாலம் வருகின்ற மாதத்துக்கு இடையில் ஆரம்பிக்கப்பட வேண்டும். எங்களுடைய பிரதம மந்திரியுடைய வருகையிலோ அல்லது அமைச்சருடைய சேலமாக வந்து அதனை செய்தர வேண்டும்,
நிறைவு செய்ய வேண்டும்.
அதே நேரத்தில் ஒரு நிமிடம், இந்த விடயத்தை நான் ஏன் கூறுகின்றேன் என்றால், வடகிழக்கு என்பது 2009 பிறகு, அதாவது யுத்தம் முடிவடைந்ததற்கு பிறகு, அவர்கள் 2014 வரை வடக்கிலும் கிழக்கிலும் எந்த அபிவிருத்தியும் செய்யப்படாத சூழலிலே 2015 இன்று வரை பல ஆயிரக்கணக்கான கோடிகளை வடக்கு கிழக்கு புனரமைப்பு, வீதி உட்கட்டமைப்பு, போக்குவரத்து, சிறிய பாலங்கள் என்று நாங்கள் செய்து கொண்டிருந்தாலும், எமது பிரதேசத்தினுடைய என்னுடைய கோரிக்கையை எமது அமைச்சர்கள் தலைமை கொண்டு இந்த மாதத்திலே அதற்கு முடிவு கட்ட வேண்டும் என்று கேட்டு விடைபெறுகின்றேன். நன்றி.
நன்றி உறுப்பினர் அவர்களே.